Aibowan. දවසේ ප්‍රධාන කටයුතු ආරම්භ වෙන ප්‍රථම ලිපි දෙකනාදිය පිළිගැන්වීම දරු අග්‍රාමතුමාගේ සහ ජාතික ප්‍රතිපත්තිය හා ආර්ථික කටයුතු එමුතුමා
දරු නියෝජ්‍ය කතානායකතුමනි 2014 වර්ෂය සඳහා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයයි යෝජනා කරමි.
ගරු අධිකරණ ඇමතුමා සහ බුද්ධාසන ඇමතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2015 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ 2015 වර්ෂය සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
වරාය හා නාවික කටයුතු ඇමතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
නීති හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
වෙත්සම් පිළිගැන්වීම ගරු සුජීව සේනසිංහ මහතා, ගරු නිහාල් ගලප්පති මහතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මාතර වල්ගා වැලිගහ පිට්ටනිය ගුණතිලක මහතන ස්ථානයේ පදිංචි එන්.එස්. මතකදීර මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන මහතා මයික්‍රෝෆෝන් එක ඔබතුමාලා ඉල්ලීමක් කරන්න. හරි.
ගරු කතානායකතුමනි යටදොළ වත්ත මතුගම පාර නොම්බර 109 එක දන්න ස්ථානයේ පදිංචි KEUS කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු අජිත් මානප්පෙරු මහතා පෙත්සම් දෙකක්.
ගරු කතානායකතුමනි රාගම වල්පොළ අංක 147 දරන ස්ථානයේ පදිංචි EDBC සිරිසෙන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ගණේමුල්ල හොරගොල්ල අංක 408 සීදරන ස්ථානයේ පදිංචි MVS මල්හැගේ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
වාචික ප්‍රශ්න සීලම පෙත්සම් කාර්ග සභාවට යොමු කරනවා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 බුද්ධික පතිරණ මෙතුමා
මම අහන කරු කතානායකතුමනි
ආත්මික කර්මාන්ත මත්තුමා ගැසීමට
නියෝජ්‍ය කතානායකතුමනි A1 හෙක්ටයාර් 7643යි, A2 2010 කිලෝ 9559යි, 2011 කිලෝ 9559යි, 2011 ටොන් 5533යි, 2012 ටොන් 4009යි, 2013 ටොන් 6190යි, 2014 ටොන් 3225යි, 2015 ටොන් 5253යි. නැත 3 4 අදාළ නැත. A1 ඔව්. A2 1 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කරාබුලටි වපසරිය වැඩි කිරීම සහ නව වගා ඇති කිරීමට අවශ්‍ය නිරෝගී පැල නිෂ්පාදනය කර වගාකරුවන්ට 50%ක ආයෝජන ආධාර ක්‍රමයේ යටතේ ලබා දීම, 2 ධනසවිය ගෙවතු වැඩසටහන යටතේ අක්කර කාලට අඩු ගෙවතු සඳහා කරාබුලටි පැල නොමිලේ ලබා දීම, 3 වගා කිරීමට අවශ්‍ය යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ උපදේශා පුහුණුව නොමිලේ ලබා දීම, 4 පවත්නා වගාවල ඵලදායිතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය උපදේශා පුහුණුව නොමිලේ ලබා දීම හා ආයෝජන ආධාර ලබා දීම, 5 රෝග පරිබෝධ ඇතිවන අවස්ථාවල ඒවා පාලනය කිරීමට අවශ්‍ය පියවර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීම, 6 උසස් තත්ත්වයේ කරාබු නැටි නිෂ්පාදනය කිරීම සඳහා විශේෂ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, හත අගේ එකතු කළ නිෂ්පාදන කෙරෙහි පාර්ශ්වකරුවන් යොමු කිරීම සහ විශේෂ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. අට කරාබුනේටි වගාවේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වැඩි දියුණු කිරීම උදෙසා කරාබුනේටි වගාවට අදාළ විවිධ ශේෂ්ත්‍ර ඔස්සේ පර්යේෂණ සිදු කිරීම. ඈ පැන නොගනී.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් ඇමතිතුමා ශ්‍රී ලංකාවේ කරාබුනැටි වගාව පිළිබඳව දක්වපු කරුණුවල එකක් කරාබුනැටි නිෂ්පාදනයේදී වර්ෂ 90 සඳහන් කරද්දී සඳහන් කරන්නට යෙදුනා 2014 දී ටොන් 3200කට වැඩි නිෂ්පාදන 2015 දී ටොන් 5200කට වැඩි නිෂ්පාදනයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ ගත වෙන 2016 අවුරුද්දේ ඇති වුණු අධික නියගයත් එක්ක මම දැනගන්න කැමතියි කරාබුනැටි නිෂ්පාදනයට සහ අපනයනයට මොන වගේ බලපෑමක් වුණාද, ඒ බලපෑම තුළ යම් ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දුන්නු ගොවීන් වෙනුවෙන් අමාත්‍යංශයේ මොන වගේ මැදිහත් වීමක්ද සිදු කරේ කියලා.
ඇත්තටම විශාල බලපෑමක් වෙලා තියෙනවා කරාබුනැටි වලට විතරක් නෙමෙයි. ඇත්තටම අපේ සුළු අපනයන සියලුම ද්‍රව්‍ය කුරුඳු ඒ වගේම ගම්බිරිස් වලට විශාල වශයෙන් ලොකු හානියක් වෙලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගම්බිරිස් වැලක් හිටෙව්වොත් එහෙම අපිට ඒකේ පළදාව ගන්න වෙන්නේ අවුරුදු දෙකහමාරකින්. ඒතකොට විශාල වශයෙන් අපේ වගාවට හානි සිදු වෙලා තියෙනවා. මේකට දැනටමත් අපි තවමත් ඒක ගණනය කළා නැහැ සම්පූර්ණ වශයෙන්. අපි ඒ ලැබිලා තියෙන විස්තර වලට දැනට ඒගොල්ලන්ට අපි පැල නොමිලේ ලබා දෙන වැඩපිළිවෙලක් දැනට අපි සකස් කරලා තියෙනවා. ඒකට අමතරව මම ඒ වගා කරුවන්ගෙන් අහලා තියෙනවා තව මොනවද ඒගොල්ලන්ට අවශ්‍ය කරන්නේ කියලා. එතකොට මේ පාර මගේ අමාත්‍යාංශයට අයවැයෙන් අපිට වෙන් කරපු මුදල් ඒ වගේම තව ලෝක බැංකු ව්‍යාපෘතියක් අපේ අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක කරනවා. ඒ ලෝක බැංකු ව්‍යාපෘතියෙමුත් මම බලාපොරොත්තු වෙනවා මේ හානිය අපි නැවත යථා තත්ත්වයට පත් කරගන්න ඉදිරි වැඩ කටයුතු කරන්න.
දෙවැනි අතුරු ප්‍රශ්නේ විදිහට මම දැනගන්න කැමතියි දැන් ඇත්තටම අපනයන කෘෂිකර්ම භෝග මේවා අතීතයෙන් නම් හැඳින්වුනේ සුළු අපනයන කියලා දැන් අමුතුම සඳහන් කරා. ඇත්තටම මේ සුළු අපනයන ලෝකය තුල ඉල්ලුමත් එක්ක බැලුවොත් සමහර විශේෂ කුරුඳු වගේ අද කොලෙස්ටරෝල් පාලනයට කුරුඳු වල තියෙන විද්‍යාත්මක බලපෑම සහ කුරුඳු වල තියෙන රසායනික සංයුතිය වැනි කාරණා පිළිබඳව මත වෙලා තියෙන වෛද්‍යමය නව සොයා ගැනීම එක්ක මේවා සුළු අපනයන නෙවෙයි මහා අපනයන බවට පත් කරන්න පුළුවන් දිගු කාලීන දැක්මක් එක්ක. හැබැයි මේ අපනයන කෘෂිකර්මය ආශ්‍රිත ඩිප්ලෝමා උපාධි පශ්චාත් උපාධි වැනි ක්‍රමවේදයන් ඒ වගේම සෑම ගමකම අපි දන්නවා කූප නිසවරයෙක් ඉන්න කෘෂිකර්ම පරිශ්‍රණ නිෂ්පාදනවරයෙක් ඉන්නවා. හැබැයි ඔහු ඔබතුමාගේ අමාත්‍යංශයත් එක්ක ඍජු සම්බන්ධයක් නැහැ. ඒ නිසා ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ අවශ්‍ය නම් උපාධිධාරීන් සම්බන්ධ කරගෙන රටේ උපාධිධාරීන් රැකියාව පිළිබඳවත් බලාපොරොත්තුකින් ඉන්න වෙලාවේ යම්කිසි සාධනීය වැඩපිළිවෙලකට යන්න පුළුවන්ද මේ සුළු අපනයනේ ඇතමුන් හඳුන්වන එහෙත් අපනයන කෘෂිකර්ම ශේෂයේ වැඩි ආදායමක් ගන්න පුළුවන් මේ බවභෝග සම්බන්ධයෙන්?
ගරු මන්ත්‍රීතුමා හොඳ ප්‍රශ්නයක් ඇත්තටම ඇහුවේ. ඇත්තටම අපේ රටේ කෘෂිකර්මාන්තය අපි අරගත්තොත් එීම විශාල වශයෙන් උපාධි ලබාගත්ත දරුවෝ විශාල වශයෙන් ඉන්නවා. නමුත් රැකියා ගත්තොත් එීම අපිට ඒ වෙනුවෙන් රැකියා නැහැ. ඇත්තටම මම තායිලන්තයට ගිහිපු වෙලාවේ වගේම කොරියාවේ ඒ විශ්වවිද්‍යාලයත් එක්ක අපි කතා කරගෙන යනවා. අපිට යම්කිසි වැඩ පුහුණුවක් ඒ වගේම එහෙම නැත්නම් ඒ ඇග්‍රිකල්චර් දැනට ඉන්න උපාධිධාරීන්ටම අපිට පුළුවන් ද කියලා ඉවර වෙලා මේ අගේ දාමේ වැඩි කරන්න. මොකද අපේ රටේ ප්‍රොසෙස් ඉන්ඩස්ට්‍රි එක නැහැ. ඒ ප්‍රොසෙස් ඉන්ඩස්ට්‍රි එක නැති නිසා තමයි අද අපිට හොඳ වෙළඳපොළකට අපිට යන්න බැරි වෙලා තියෙන්නේ. දැනට ගත්තොත් අපි කුළු බඩු ගොඩක් දකුණු ඇමරිකානු රටවල් වලට තමයි යන්නේ. එතකොට එකක් ඒ රටවල් වල ජීවත් වෙන උදවිය ඒ ස්පයිසස් වලට පුරුදු වෙලා තියෙනවා. එතකොට ඒක නිසා ඒවා වැඩි වැඩියෙන් පාවිච්චි කරනවා. ඒ වගේම යුරෝපේ රටවල් අරගත්තොත් අපි ඇමරිකාව අරගත්තත් ඇත්තටම අපි ඒක මිනිස්සුන්ට කන්න පුරුදු කරන්න ඕනේ. මොකද දැන් අපේ රටට ඇවිල්ලා අපේ රටේ හෝටල් වලත් මේ වෙනුවෙන් විශේෂයෙන්ම මම අපේ සංචාරක අමාත්‍යාංශයත් එක්ක එක්කව් වෙලා බලාපොරොත්තු වෙනවා වෙනම අපි අපේ රටේ කෑම දැනට තියෙනවා සමහර හෝටල් වල නමුත් ඒක ඊටත් වඩා ටිකක් විධිමත් අන්දමට ස්පයිසස් මාකට් කරන්න දැන් අපි තායිලන්තයට වගේ ගියොත් එහෙම ඒ වගේ තියෙන එක්සිබිෂන්ස් වල දැන් මේ පාර ආයවැයෙන් අපි ඒ වගේ මේ එක්සිබිෂන් ලොකු සෙන්ටර් එකක් හදන්න යෝජනාවක් අපි ඉදිරිපත් කරලා තිනවා ඒකෙන් රජයෙන් මිලියන 1000ක් වෙන් කරන්න. මොකද එවැනි ප්‍රදර්ශනාකාර තිබුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපිට පුළුවන් වෙන්නේ මේවට අගය දාමේ වැඩි කරන්න.
හොඳයි.
ඒ තුන්වෙනි අතුරු ප්‍රශ්නය
මේ ප්‍රශ්න ඇසීමත් පිළිතුරු දීමත් ගොඩාක් දික් කරනවා එතුමා.
නෑ නෑ නෑ.
හොඳයි.
බලන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම දැනගන්න කැමති ප්‍රමුතුමාගෙන් දැන් අපි කොළඹ ඉඳලා නුවර ගියොත් නුවර පාරේ සමහර ස්ථානවල තියෙනවා ස්පයිස් ගාඩන්ස් එහෙම නැත්නම් මේ කුළුබඩු සම්බන්ධ සංචාරක ව්‍යාපාර ඉලක්ක කරගත්ත ඒකක බිහි වෙලා තියෙනවා මේක මෑත යුගයේ බිහි වුණු අලුත් ප්‍රවණතාවයක් හැබැයි මේ ස්පයිස් ගාඩන්ස් වලට තියෙන ඒ කුළුබඩු පිළිබඳව ප්‍රමිතියක් තියෙනවද කියන කාරණය ගැන අධීක්ෂණයක් වුමනයි සහ මේක හොඳ ආදායමක් උත්පාදනය කර හැකි ශේෂයක් නිසා ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශය මොන වගේ මැදිහත් වීමක්ද කරන්නේ
ඒකටත් අපි දැනට සම්පූර්ණයෙන්ම වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා විශේෂ ඉදිරියේදී අපිට සංචාරක අමාත්‍යංශයත් ඒ කියන්නේ ටුවරිසම් අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා අපිට පුළුවන් ඒකටත් වැඩපිළිවෙලක් සකස් කරන්න.
හොඳයි. ගරු මන්ත්‍රීවරුනුත් ඇමතිවරුනුත් තමන්ගේ ප්‍රශ්න ඇහුවම ප්‍රශ්නයට දෙන උත්තරේ පිළිබඳව උත්තර දුන්නේ නැත්නම් අපිට සභාවට මේ ගොඩක් වෙලාව යනවා. සහ කාරණක ඉල්ලා සිටිනවා ප්‍රශ්නෙන් ඇමතිවරයා දෙන පිළිතුරු මත ඉඳගෙන හරස් ප්‍රශ්න ඇසුවා නම් හොඳයි. හොඳයි ගරු වෛද්‍ය නලින්ද ජයදීස මහතා.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
විදුලි සංදේශා ඩිජිටල් සැටල
ගරු මන්ත්‍රීතුමා මේකේ ගොඩක්ම සංඛ්‍යාලේඛනයම තියෙන්නේ සභාගත කරන්නද මම කියන්නේ
නෑ ඔබතුමා කියන්න ඔය පළවෙනි ප්‍රශ්න කියන්න පුළුවන් නේද පළවෙනි කොටස
ආයතන ටික රන් ටික කියගෙන යන්න
ඔව්
ඔව්
ඒක වුණා නම් හරි
ඒක දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි එකේ තමයි එකතු වෙලා තියෙන්නේ මම එහෙම කියගෙන යන්න
හරි
ආයන්න එක රූපවාහිනී ආයතන එක ශ්‍රී ලංකා රූපවාහිනී දෙක ස්වාධීන රූපවාහිනී සේවය තුන ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් හතර MTV චැනල් පෞද්ගලික සමාගම පහ EAP බ්‍රෝඩ්කාස්ටිං සමාගම හය ටෙලිෂාන් නෙට්වර්ක් පෞද්ගලික සමාගම හත පවර් හවුස් පෞද්ගලික සමාගම අට RTV සමාගම නවය කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් දහය ආස්ක් මීඩියා පෞද්ගලික සමාගම 11 වෑන්ගාඩ් මැනේජ්මන්ට් සර්විසස් ගුවන් විදුලි සහ ආයතනත් එසේමයි ශ්‍රී ලංකා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් MBC නෙට්වර්ක් EAP බ්‍රෝඩ්කාස්ටිං කම්පනි TNL රේඩියෝ නෙට්වර්ක් විස් බ්‍රෝඩ්කාස්ටිං ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් මවුන්ට් එක දෝනේ ගෙවලා තියෙන ගාන
දෝනේ ආයතනෙට මෙච්චරයි වෙලා විතර නේ
රූපවාහිනී සංස්ථාවට ගෙවලා තියෙනවා එකතුව කියන්නම් එකතුව ගෙවලා තියෙනවා මිලියන 234ක් සම්පූර්ණ අංකේ දශමයටම ඕනේද
නෑ ඒ ප්‍රමාණය මිලියන ගාන
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට මිලියන 234ක් ස්වාධීන රූපවාහිනී සේවයට මිලියන 224ක් ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් එකට මිලියන 61ක් MTV චැනල් සමාගමට මිලියන 119ක් EAP බ්‍රෝඩ්කාස්ටිං සමාගමට මිලියන 173ක් ටෙලිෂාන් නෙට්වර්ක් සමාගමට මිලියන 19ක් පවර් හවුස් සමාගමට මිලියන 20ක් අනිත් ඒවා පොඩි ගණන් තියෙන ඕනේද මේ බලා ගන්න පුළුවන් සභාගතවරු CSN එකට මිලියන 60ක් මා බැලුව ඊට වඩා ලොකු ගණක් ගෙවලා ඇති කියලා ආ මේක අවුරුදු 4ක් ඉදරනේ මේකේ මේ ප්‍රශ්නේ පත්‍ර ගැන කීයක තිබිලා නැහැ පත්‍ර ගැන අහලා තිබ්බේ නැහැ මේකේ අහලා තියෙන රේඩියෝ TV විතරයි
ඒ පිළිබඳව ඔබතුමාට නැවත
මම මේක
දෙන්න සිද්ධ
නැවතත් මම මේක බලලා දෙන්නද
ගරු ඇමතුමා අද විද්‍යුත් මාධ්‍ය නිසා එතුමාගේ ප්‍රශ්නය මුද්‍රණ මාධ්‍යත් සමග නිසා මුද්‍රණ මාධ්‍ය වාර්තාවක් නැවත අවස්ථාව දෙන්න.
නැ තීරෝ. ගරු කතානායක නියෝජ
කතානායකතුමා
උත්තර තීරෝ. අයකත් කියන්නකො. ජනමාධ්‍ය ආයතන වෙනුවෙන් කරන ලද ගෙවීම් සාරාංශය සීමා සහිත එක්සත් ප්‍රතිරෝධ සමාගමට එකතුව මිලියන 35යි උපාලි පුවත්පත් සමාගම මිලියන 88යි. ඒක තමයි වැඩිම කියලා තියෙන්නේ. විජය පුවත්පත් සමාගමට මිලියන 82යි. එක්ස්ප්‍රෙස් නිවුස් පේපර්ස් වලට මිලියන 16යි. සිලෝන් නිවුස් පේපර්ස් වල මිලියන 3යි. එක්සත් ඒෂියන් මීඩියා මිලියන 5යි. රිවිර මීඩියා වලට මිලියන 12යි. නිව් උදයන් වලට මිලියන 18යි. මිලියන 1.8යි. නිව් මිෂන් මීඩියා මිලියන 1.6යි. ලක්බිම් එකට මිලියන 6.1යි. මේ සම්පූර්ණ වර්තාව දිනවා.
අතුරු ප්‍රශ්න. තුනක් තියෙනවා.
ඔබතුමාගෙන් දැනගන්න කැමති පුවත්පත් මාධ්‍ය ආයතන සඳහා වැඩිම ගෙවලා තිබෙන්නේ උපාලි පුවත්පත් ආයතනය වෙනුවෙන්. ඒ කියන්නේ මිලියන 88ක්. ඊට වඩා යටින් තමයි තිබෙන්නේ විජය පුවත්පත්. ඒ කියන්නේ මිලියන 82ක්. සාමාන්‍යයෙන් එතකොට මේ වෙළඳ දැන්වීම් ලබා දීමේදී සැලකිල්ලක් කරලා තිබෙන්නේ එම පුවත්පත්වල අලවියද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
මන්ත්‍රීතුමනි මේක 2014 වෙනකන් මේ වෙලා තියෙන්නේ 2014 වෙනකන් වෙච්ච සිද්ධාන්තයක්. එතකොට ඒ අධ්‍යක්ෂක මණ්ඩලය ගත්ත තීන්දුව තීරණවල තමයි මේවා අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන් ගත්ත තීන්දුව කොහොමද, කවුද හිටපු සභාපතිවරු, ඒවා ගැන අපි දන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා මට වඩා මීට වඩා මේකේ උත්තරේ දන්නවා ඇති කොහොමද මේක වෙන්න ඇත්තේ කියලා. ඉතින් මේ ඒ නිසා මේ මයිතන එකට මම උත්තරයක් දිය යුතු නැහැ. ඔබතුමා දන්නවද මොකද්ද උනේ කියලා?
හරි, දෙවෙනි ප්‍රශ්නය.
කඩතාව දැනගන්න ඕන. මොකද දන්නවද මේ දැන් අධ්‍යක්ෂ මණ්ඩලය යම් මාධ්‍ය ආයතනයක් වෙත විශේෂ කොට සලකා පුවත්පත් දැන්වීම් දැන් ලබා දෙන්න තීරණයක් කරන් තිබෙනවා නම්, ඒතර අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණේ තියෙන්න ඕන මේ කරුණු මත පදනම්ව තමයි මේ මාධ්‍ය ආයතනවලට දැන්වීම් ලබා දෙන්න තීරණය කළා තිබෙන්නේ කියලා. ඉතින් අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙනි වාර්තාවක් තිබෙනවද?
ගැන සම්පූර්ණ වාර්තාවක් ඉල්ලලා තියෙනවා. මොකද හැමතැනම කියලා දෙනවා අධ්‍යක්ෂ මණ්ඩලයේ සමහර කට්ටිය පඩි ගත්තේ නැහැ. හැබැයි ඇඩ්වර්ටයිසින් වලින් ගොඩක් දේවල් ගිහිලා තියෙනවා එළියට. ඒ සම්බන්ධයෙන් දැන් ඉන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්තාවක් ඇඳලා තිනවා. අපි ඒක උනම් ටේබල් කරන්න ඉල්ලුවා.
මට තුන්වෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඒ වකවානුවේදී ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා හැටියට කටයුතු කරේ කවුද කියලා?
ලලිත් දිසිල්වා එතුමා තමයි හිටියේ. ඒ වගේම කාලාන්තයක්
ලලිත් දිසිල්වා was the CEO.
CEO හිටියේ. කවුද මේ නිමල් වේගම් එතුමා තමයි හිටියේ.
ඔබතුමාගේ ප්‍රශ්න තුන හරි. ප්‍රශ්න අංක තුන ගරු ඉෂාක් රවුමාන් මහතා පැමිණ නෑ. හතර බන්දුල ගුණවර්ධන මහත්තයා පැමිණ නෑ. ගරු බිමල් රත්නායක මහත්තයා. ප්‍රශ්න අංක හය චමින්ද විජේසිරි මහතා.
මම අහනවා නියෝජක තරණය.
අද ඇමතුමා ඉන්නවා.
හොඳයි.
Microphone, you have to ask. Thank you.
කයන්න මම සභාගත කරන්න දන්න තුමා පළත් පාලන ආයතන ටික. දෙක බණ්ඩාරනගර මහනගර සභාව හා පස්වන ප්‍රාදේශ සභාව බලය එක්සත් ජාතික පක්ෂය ලැබුණි. අනිකුත් සියලු පළත් පාලන 26 බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වී ඇත. තුන අමුණුන් අංක එක මම ඒකත් සභාගත කරන්නද? හතර ඔව් අදාළ නොවේ.
අතුරු ප්‍රශ්න අංක එක
ගරු නියෝජ කතානායකතුමනි, මම යොමු කරපු ප්‍රශ්න වලට මට සාධාරණ පිළිතුරු සහ ඒ පිළිබඳව ගරු අමතුමා පෞද්ගලිකව බලලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ වෙනකොට නීත්‍යානුකූලව මේ පිළිබඳව කටයුතු වෙමින් පවතිනවා. ඉතින් මේ නීත්‍යානුකූල කටයුතු පිළිබඳව අහලා ඒවා නිවැරදිව ඉදිරිපත් වුණොත් නැවත ප්‍රශ්න අහන එක වෙන්නේ නැහැ. එසේ නොවුනොත් නැවත අතුරු ප්‍රශ්න සහ ප්‍රශ්න අහන්නම කටයුතු කරන ඉදිරියට.
බොහොම සන්තෝෂයි චමින්ද
විසින්. නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමා යොමු කරපු ප්‍රශ්න සම්බන්ධයෙන් මම පරීක්ෂණ කැඳවලා තියෙනවා.
හොඳයි. බොහොම සන්තෝෂයි ඔබ දෙන්න බොහොම සුහදව මිත්‍රශීලීව මේ පාර්ලිමේන්තුවේ ඇසුරීමක් ගැන ගරු සුනිල් හඳුනෙත් මෙතුමා. ගරු මාරික්කා මන්තුමා. ගරු විදුරු වික්‍රමනායක මෙතුමා. ප්‍රශ්න අංක 10 ඉම්රාන් මාරුෆ් මාතා. Is asking the question සමාජ සවි බල ගැනීම හා සුබ සාධන මෙතුමා ගරු එස් බී දිසානායක මෙතුමාගෙන් ප්‍රශ්න අසන්න ප්‍රශ්න අංක 10
සමාවෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු මාරික්කාර් මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නෙට මාරික්කාර් කියන්නේ නේද
නෑ 10 අංක ප්‍රශ්න අංක 10
ගරු ඉම්රාන් මහරුප් ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නෙට දිවිනැගුම ජීවනෝපාය සංවර්ධන වැඩසටහන සඳහා වෙන් කළ ප්‍රතිපාදන 2013 1,091,445 1,113,000 2 අලවිහා සේවා ව්‍යාපෘති කර්මාන්ත ව්‍යාපෘති සත්ව පාලන හා දීවර ව්‍යාපෘති වශයෙන් ව්‍යාපෘති 1,724 ක්‍රියාත්මක වී ඇත. 3 ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා වෙන්කොළ මුදල් කුච්චවේලි 611,445 මොරවැව 240,000 කින්නියා 240,000 පදවි ශ්‍රීපුර 102,000 සේරුවිර 102,000 1,491,445 ප්‍රාදේශීයකම් කොට්ටාස සඳහා වෙන් කළ මුදල් 2014 නගර හා කඩවත් සතර million 20,000 පදවි ශ්‍රීපුර million 9,000 තව දශම ගණන් තියෙනවා ගෝමරන් කඩවල million 9,000 කින්නියා million 9,000 සේරුවිල million 7,000 මුතුර් million 9,05 කන්තලේ 19,07 උච්චවේලි 8,08 මොරවැබ 9,04 තඹලගමුණ 9,02 වෙරුගල් 1,02 million 113 ආ දෙක අභ්‍යන්තර විගණනයක් මේ විට සිදුවෙමින් පවතී 3 මේ අවස්ථාව ඉදිරිපත් කළ නොහැක ඇ දෙක සමෘද්ධි ලාභින් හා අඩු ආදායම් ලාභින් සඳහා මේ මුදල් ඔවුන්ගේ ජීවනෝපාය වපෘති සඳහා අවශ්‍ය භාණ්ඩ හා උපකරණ ලබා ගැනීමට දීමෙන් එම ප්‍රතිලාභගේ ආර්ථික තත්ත්වය ඉහළ ගොස් ඇත. 3 මේ ප්‍රදේශයේ උග්‍ර නිලධාරීහිඟයක් පවතිනවා. එබැවින් මේ සංඛ්‍යාලේඛන හරියටම දැන් අපේ ළඟ නැහැ. ඈ මේ අදාල් නොවේ.
වලේ අතුළු ප්‍රශ්නය
ගරු නියෝජ කතානායකතුමනි මේ අපේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ගොඩාක් ප්‍රදේශවල තාම රජේ රස්සාවල් කියන්නේ මොනවාද කියලා දන්නේ නැති ගම්වල් ඒ වගේ ප්‍රදේශවල් ගොඩක් තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රදේශවලට මේ වගේ කියන්නේ සමුද්‍ර ආදායම සම්බන්ධයෙන් මොනාරි අලුත් කටයුතු කරන්න එමත්තුමාට මොනාරි ඉදිරියේ කරන්න මේකක් තියෙනවද කියලා පොඩ්ඩක් දැනගන්න කැමතියි.
නියෝජ්‍ය කතානායකතුමනි අපි දැන් පළවෙනි දේ තමයි ඔය පැත්තේ නිලධාරීන්ගේ නිලධාරී පත් කරලා මේ ව්‍යාපෘතිය පටන් ගන්න ඕනේ. එහේ ඒ සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන්න.
ස්තුතියි.
නයි. පස්තාංක 11 බුද්ධික පත්‍රණ මෙතුමා.
මම අහන කරු කතා නැකතුමනි.
සෞඛ්‍ය පෝෂණ හා රාජදමතුමාගේ.
එක මේ සම්බන්ධව මේ වනතෙක් අධ්‍යයනයක් කරන මෙත 2 නැත 3 වාර්තා වී නොමැත. එක ඔව් දෙක මෙවැනි ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 2B කාණ්ඩය යටතේ ලියාපදිංචි කර ඇති අතර එම ඖෂධ සිල්ලරට විකිණිය හැක්කේ ලියාපදිංචි වෛද්‍යවරුකගේ වෛද්‍ය වට්ටෝරුවකට පමණි. වෛද්‍ය වට්ටෝරු නොමැතිව එකී ඖෂධ විකුණු අවස්ථාවල හා බලපත්‍ර නොමැතිව එකී ඖෂධ ගබඩා කර තිබූ අවස්ථා මෙම අධිකාරිය විසින් වැටලීම් කර හඳුනාගෙන සැකකරුවන් අධිකරණ ඉදිරිපත් කර දඬුවම් ලබා දී ඇත. 2014-2015 දී මේ වැනි ඒවා 23 දෙනෙක් දඬුවම් දීලා තියෙනවා අධිකරණය හරහා. ඖෂධ ශාලාවල සාධාරණ ප්‍රමාණයක් ඉක්මවා මෙවැනි ඖෂධ ගබඩා කර ඇති අවස්ථාවලදී හා ඉන්වොයිස් පරීක්ෂා කර එවැනි අවස්ථා නිරීක්ෂණය වූ අවස්ථාවන්හිදී අවවාද කර එම පුද්ගලයන් නිවැරදි කරේ. මෙම කරුණු සම්බන්ධයෙන් ඖෂධ ශාලා හිමියන් ඖෂධ වේදින් හා සහායකයන් නිරතුරුව දැනුවත් කිරීමට කටයුතු ද ඇත. 3. ඔව්. 4. ඖෂධ ලියාපදිංචි කරන අවස්ථාවේදී නිෂ්පාදකයාගේ සියලු වාර්තා අධ්‍යයනය කරනු ලබන අතර සාම්පල් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රසායනාගාරයේදී පරීක්ෂා කිරීමට කටයුතු කරනු ලැබේ. වෙළඳපොළේදී ආම්බු ලෙස සාම්පල් පරීක්ෂා කිරීම සිදු කරනු ලබන අතර ගබඩා කිරීම ප්‍රවාහනය හා විකිණීම ආදී සියලු අවස්ථාවලදී අදාළ උපදෙස් අනුගමනය කරනු ලබන බවට නිරන්තර පරීක්ෂාවන් සිදු කරනු ලැබේ.
ගරු කතානායකතුමනි, මම පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් මේ වාජිකරණ ඖෂධ පමණක් නෙමෙයි, අනිකුත් ඖෂධත් සමහර වෙලාවලදී වෛද්‍යවරයෙක්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැත්නම් තුණ්ඩුවකින් තොරව අලෙවි කිරීම පිළිබඳව නිතර නිතර වාර්තා වෙනවා සහ ඇත්තම ෆාමසිවල ඒ දේක කරනවා. ඔබතුමාගේ අධිකාරියට නිලධාරී සහ වාහනවල හිඟයක් තියෙනවද? ඒ සඳහා යම්කිසි ක්‍රමවේදයක් තියෙනවද? මීට වඩා පිරිස වැඩි කළා මේ අහඹු පරීක්ෂණ වැඩි කරන්න, විශේෂයෙන්ම 2017 අවුරුද්දේදීවත්.
මේමයි දැන් මේකේ නියාමන අධිකාරියෙන් නෙවෙයි බැටලීම් කරන්නේ. බැටලීම් කරන්නට වෙනම ඉන්නවා, ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඉන්ස්පෙක්ටර්ස්ලා ඉන්නවා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉන්නවා, ඒ වගේම අපේ විමර්ශන ඒකකේ ඉන්නවා. මේ සියලුම දේවල් සහභාගී කරනවා. සමාජයට අපි මේ පාරිභෝගික අධිකාරියත් පාවිච්චි කරනවා. එතකොට ඒ මගින් අපි කඩා වැටලීම් කරලා තියෙනවා. අපිට පැමිණ ලැබුණ ඒවා තමයි කරලා උසාවියට දාලා දඬුවම් කරලා තියෙන. මං කිව්වේ 2014 2015 වෙනකොට 23 දෙනෙක්.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, මම මගේ මේ පළවෙනි මේ මූලික ප්‍රශ්නයේ සඳහන් ඔය වාජිකරණ ඖෂධ වේවා වෙනත් ඖෂධ වර්ග වේවා සමහරලාට ඖෂධ වට්ටෝරු වේවා, එහෙම නැත්නම් මේ මෙන්න මේ විදියට ආහාර වර්ග එකතු කරලා හදාගන්න ඖෂධ වට්ටෝරුවක් පරිහරණය කිරීමෙන් රුධිරගත සීනි ප්‍රමාණය අඩු වෙනවා, කොලෙස්ටරෝල් ප්‍රමාණය, මේ වගේ අන්තර්ජාලය. ඔබතුමාට මට අන්තර්ජාලය පාලනය කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අද අන්තර්ජාලය තුළ ඉතා වේගෙන් පැතිරෙමින් යන විවිධ ඖෂධ වට්ටෝරු, මේවා කවුරු දානේවත් දන්නේ නැහැ. ඒ වගේම ඖෂධ අලවියක් අන්තර්ජාලය හරහා කරනවා. දැන් ෆාමසියකට ගිහලා බෙහෙතක් ගන්නකොට ප්‍රෙස්ක්‍රිප්ෂන් එක ඕනේ බව ඇත්ත. හැබැයි අන්තර්ජාලය හරහා ක්‍රෙඩිට් කාඩ් පතකින් ඖෂධ මිලදී ගැනීම හැකියාව ලැබිලා තියෙනවා. දැන් මේක ඇත්තටම අභියෝගයක්. මේ අභියෝගය තුළ ජනතාවගේ සෞඛ්‍යයටයි ගැටලු ඇති වෙන්නේ. සම මේ අභියෝගයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අඳුනගෙන ඉන්නවද? ඒ අභියෝගයට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඒ වගේම ඩිජිටල් අමාත්‍යාංශය, මේ අමාත්‍යාංශ ඒකාබද්ධ වුණු වැඩපිළිවෙලක් තියෙනවද?
මෙහෙමයි, මේ සමහරලාට මේ අන්තර්ජාලය හරහා විකුණන්නේ අද ලංකාවේ නෙවෙයි, වෙනත් රටවල් වල ඉඳලා මේක කරන්නේ. එතකොට අපිට කිසිම මේ අපිට කියලා නීතිමය වශයෙන් හැකියාවක් නැහැ ඒ කරන්නට. අපේ රට තුළ එහෙම අන්තර්ජාලයෙන් කරන ඒවා පිළිබඳව බැටලීම් කරන්නට අපේ අය ක්‍රියා කරනවා.
මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නේ ඍජුවම මේ කාරණට අදාළ නොවුණත් මූලාසනයේ ඉන්න නියෝජ්‍ය කතානායකතුමාගේ ප්‍රදේශයට අදාළ දෙයක්. මේ බොරැල්ල පුංචි බොරැල්ල වගේ ප්‍රදේශවලටත් මේක අදාළයි. දැන් ආපෞසරයක් වැසි සමය ආරම්භ වෙලා තියෙනවා. මේ නැවත වරක් වැසි සමය ආරම්භ වෙලා තියෙනවා, වර්ෂා සමය. ඒ තත්ත්වය තුළ ඩෙංගු පැතිරීමේ අවදානමට මොකද්ද ගරු ඇමතුමනි අමාත්‍යාංශය සහ ඒ යටතේ තියෙන ආයතනවල පූර්ව සූදානම?
පූර්ව සූදානම නෙවෙයි, දැන් ක්‍රියා කරගෙන යනවා. අපි කිලෝමීටර් ගණනාවක් බෑස්ති කරගෙන ඒ වරින් වර ඒ වැඩපිළිවෙල කරනවා. දැන් ඒ නිසා ඇත්තරම ඩෙංගි රෝගී ප්‍රමාණය පහත බසමින් ආපහු ඉතාමත්ම හොඳින් පාත බැරිලා තියෙනවා. ඉතාමත්ම හොඳට කන්ට්‍රෝල් කරනවා. ඒ වැඩපිළිවෙල දිගටම අපි කරනවා වැසි කාලය කියලා බලන්නේ නැතුව.
හොඳයි. විශේෂයෙන්ම පාසල් නිමාඩු කාලදී ඒ ප්‍රශ්නෙට වැදගත් වෙන දෙසැම්බර් මාසේ පාසල්වල තමයි මේක පැතිරිලා යන්නේ, මොකද සේවකයෝ නැති නිසා. ගරු විමල් රත්නායක මහතා, ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ඉඩමතුමාගේ ඇසීමට
ඉඩමතුමා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා විසින් අසන ලද ප්‍රශ්නයේ පළවෙනි අංකයට පිළිතුර ඔව්, දෙවන ප්‍රශ්නයට පිළිතුර එකේ ක්‍රීඩා සංගම් සම්මේලන ලබා දුන් මුදල වෙන්නේ වශයෙන් නැමුණු එකෙහි දක්වා ඇත. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර ඔව් වියදම් වාර්තා ලබා දී ඇත සංගම් සම්මේලන පහදින් දැක්වේ එක එක් සංගම් වියදම් කළ ආකාරය අමුණු වශයෙන් දක්වා ඇත හතර ඔව් පහ අදාළ නොවේ ඔබතුමාට මේ අදාළ සංගම් ටික කියවන 19ක් විතර තියෙනවා කියවන්න කමන
කිව්වත් පොඩි වෙලාවක් යනවා කියවන හොඳයි
දෙවෙනි
දෙවෙනි අසු ප්‍රශ්න
ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය 189,45,171යි ශ්‍රී ලංකා පැසිපන් සම්මේලනයේ 63,14,760යි වෙඩි තැබීමේ සංගමයේ 1,54,81,646යි ශ්‍රී ලංකා මේසපන් සංගමයේ 39,30,512යි පාපරි සංගමයේ 64,11,786යි වොලිබෝල් සම්මේලනය 1,51,405,720යි ස්කොච් සංගමය 64,90යි පාපන් සංගමය 41,81,261යි බරේසිලිමේ සංගමය 32,80,500යි ජාතික කෝකෝ සංගමය 51,56,407යි බැඩ්මින්ටන් සංගමය 59,00,000යි ජලක්‍රීඩා සංගමය 30,68,29,04යි ඌ සම්මේලනයේ 56,24,830යි තයිකොන්ඩෝ සම්මේලනයේ 60,76,730යි බොක්සින් සංගමයේ 14,95,000යි කබඩි සංගමයේ 20,03,370යි මල්ලෝපර සංගමයේ 71,08,826,57යි ටෙනිස් සංගමය 15,00,000යි දුනු විදීමේ සංගමයේ 99,71,400යි තුන් ප්‍රයාම සම්මේලනයේ 40,000යි ජාතික ඔලිම්පික් කමිටුව 7,53,30,000ක් දීලා තිබෙනවා මේ විදිහට තමයි මේක දීලා තිබෙන්නේ කාය වර්ධන නැහැ
සම්මේලනේ
ඔව් මලක්දන අපි මේ මේකේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි දකුණු ආසියානු මල්ල ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩාවන් 23ක් ඉදිරිපත් වුණා ඉන් 19කට අපි මුදල් ලබා දීලා තිනවා විශේෂයෙන්ම ඔවුන්ගේ භාණ්ඩ ලබා ගැනීම එවගේම ඔවුන් මාස 4ක් තිස්සේ ස්ථානවල ට්‍රේනින් කරා එවගේම පිටරට ඔවුන් කීප වතාවක් අපි ආවලා තිනවා එවගේම ලංකාවට පිටරට කණ්ඩායම් ගෙනල්ලා ඔවුන් එක තරඟවලට සම්මිදානය වුණා මම හිතන්නේ ඒ මත තමයි ඇත්තටම අපිට පළවෙනි වතාවට 41ක් රම්පදක්කම් සහිතව පදක්කම් 186ක් දකුණු ආසියානු මල්ල ක්‍රීඩා සංගමයේ ලබා ගන්න දකුණු ආසියානු මල්ල ක්‍රීඩා ඒ තරඟාවලියේ ලබා ගන්න ලැබුණේ කියලා මම විශ්වාස කරනවා.
මේ යමේ ද මෙසා ක්‍රීඩා උල්ලේ ක්‍රීඩා සංගම් සම්මේලන 19ට ලබා දුන් මුදල වියදම් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයට වාර්තා කළා තියෙනවා. දැන් මේ
ඔව් අමාත්‍යංශයට වාර්තා කළා තිබෙනවා. ඒ අනුව
ප්‍රශ්නය
දැන් හරි.
දැන් මේ මුදල් නෑ නෑ ඒක උපදෙස් උත්තරයක් දුන්නා මේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශය සෑහීමකට පත් වෙනවද
ඔව් මෙතනදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ඒ හැම සංගමයකින්ම ඔවුන් වියදම් කරපු ආකාරය පිළිබඳව බිල්පත් වියදම් කරලා තිබෙන ආකාරය ඒ සම්බන්ධව අපි ගෙන ගත්තා ඒ අනුව අපි ඒකෙන් සෑහීමකට පත් වෙනවා හැබැයි කබඩි සම්මේලනයත් ජාතික ඔලිම්පික් කමිටුවත් මේ වෙනතුරු අපිට අදාළ මුදල් දීලා නැහැ වියදම් කරපු ආකාරය කියලා තියෙනවා නමුත් ඒකට අවශ්‍ය කරන බිල්පත් ටික දීලා නැහැ මම ඒ සම්බන්ධව දැන් පරීක්ෂණයක් කරන්න කියලා තියෙනවා අනිවාර්යෙන් ඔවුන්ගෙන් ඒ අවශ්‍ය කරන බිල්පත් ලැබුණේ නැත්නම් ඒට එරෙහිව අපි යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා ඉන්න මොකද දැන් අලුතෙන් අපි හදපු රෙගුලේෂන්ස් අනුව පැහැදිලිව ඒ නියෝග අනුව තියෙනවා පෙබරවාරි මාසේ 28 වෙනිදා වෙනකොට තමන්ගේ
විගණනය
තමන් වියදම් කරපු accounts නැත්තම් ගිණුම් වාර්තා ලබා දෙන්න බැරි නම් ඒ සංගමයේ ඉන්න සියලුම සභාපති ලේකම් භාණ්ඩාගාරික උපසභාපති උපලේකම් කියන සියලු දෙනාට ඡන්දෙ ඉල්ලන්න බෑ ඊළඟ තියෙන නිලවරණයේදී ඒ විතරක් නෙමෙයි ඔවුන්ට විරුද්ධව ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග අපි ගන්න බලාපොරොත්තු වෙනවා
මගේ ප්‍රශ්නේ මේ ඔබතුමා ජාතික ඔලිම්පික් කමිටුවට කොච්චර දීලා තියෙනවද
මිලියන 75ක්
තහමාරට ආසන්න මුදලක්. එතකොට දැන් මේ ක්‍රීඩා සංගම් වලට දීපු මුදල ඔවුන් විදේශ පුහුණු වීම විදේශිකයන් පුහුණු සඳහා ගෙනවා ගැනීම ක්‍රීඩා තරඟ ආදිය ගත්තොත් ඔබතුමාගේ උත්තරේ යම්කිසි ආකාරයකට පිළිගන්න පුළුවන්. නමුත් මේ ජාතික ඔලිම්පික් කමිටුවට කෝටි 7000ක් කෝටි මිලියන 75ක්
85ක්
මිලියන 75ක් වියදම් කරන්න තරම් මොකද්ද මේ සා ක්‍රීඩා උළෙලේදී ඔවුන්ට තිබුණු වගකීම
මේකේදී නියෝජ්‍ය කතානායකතුමනි සම්පූර්ණයෙන්ම මේ ක්‍රීඩා 23 ක්‍රියාත්මක වෙන්නේ ඔලිම්පික් ක්‍රීඩාවන් විදියට ඒ නිසා මේ සංගම්වල අය අරගෙන යන්නත් ඒ වගේම උන්ගේ නවාතැන් පහසුකම් ඊළඟට ගුවන් ටිකට්පත් මේ සියල්ලටම අපිට ඔවුන් සල්ලි ලොව මෙච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවායි කියලා. ඒ අනුව තමයි අපි මේ මුදල් ලබා දීලා තියෙන්නේ. ඒකට සමාන්තරව ඔවුන් අපිට ටිකට්පත් වලට ගිය වියදම් ටික දෙන්න ඕනේ. දැන් අත වශයෙන් තම ආපු ගමන්මයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. මොකද ඇවිල්ලා මාසයක්වත් නැහැ මේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තියෙනකොට. හැබැයි දැන් අපි ඊළඟට තිබිච්ච කිසිම දෙයකට ඔලිම්පික් කමිටුව අපිට සතපහක්වත් දුන්නේ නැහැ. අපි අමාත්‍යංශ විදියටම ක්‍රීඩා දෙපාර්තමේන්තුව විදියටම මේ ටිකට්පත් මිලදී ගැනීම ඒ සියල්ල සිද්ධ කරන්නේ දැන් අපි ටෙන්ඩර් පරිපාලනයක් අනුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල තුල. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ක්‍රියාදාමය තුල ඔවුන්ට ඒ ගිය ක්‍රීඩකයන් තමාතෙන් පහසුකම් ලබා දීමත් ගුවන්පත් ටිකට්පත් ලබා දීමටත් තමයි මේ මුදල් ටික ලබා දීලා තිබෙන්නේ.
හොඳයි.
ඉතින් ඒ නිසා එය සම්බන්ධව අවශ්‍ය කරන ලිපි බිල්පත් ටික අපි ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා. එනු දුන්නොත් ඔවුන්ට අවශ්‍ය කරන පියවර ගන්න අපි සූදානම්.
වාගෙන් මේ ඔලිම්පික් කමිටුව මගින් ක්‍රීඩකයන් නොවන කී දෙනෙක් මේකට සහභාගි වුණාද කියන එකත් හොයලා බලලා මේ සභාවට වාර්තා කරන්න කියලා.
ඔය සාමාන්‍යයෙන් මම අර මේ කාරණේදී නම් ඒ තරම් ලොකු ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. හැබැයි ඔය ප්‍රශ්නේ ආවේ ඔලිම්පික් මේ අර රියෝ ඔලිම්පික්ස් වලට ගිය එක සම්බන්ධවයි. ඒකදී මම බොහොම පැහැදිලිව කියලා තියෙනවා. අමාත්‍යංශ විදියට අපි මුදල් දීලා තියෙන්නේ 28 දිනකට පමණයි. ඊට එහා පැත්තේ මුදල් දීලා තියෙන ඒවා ටික ඔවුන්ට ඔලිම්පික් කමිටු විදියට ඔවුන්ට මුදල් වෙනම අර මුදලක් වෙනවා. ඒ සඳහා ඔවුන්ගෙන් යන ප්‍රමාණය සම්බන්ධව ඒක මාධ්‍ය මගින් දිගින් දිගටම ප්‍රශ්න කරා. මම හිතන්නේ ඒකට උත්තර දෙන්න ඕනේ ඔලිම්පික් කමිටුව. මම රජයේ මුදල් භාවිත කිරීම සම්බන්ධව සම්පූර්ණම වකීම් බාර ගන්න සූදානම්.
හොඳයි. ගරු බුද්ධික පතිරණ මහතා අංක 14
නියෝජ්‍ය කතානායකතුමනි
තියෙනවා උත්තර.
කෘෂිකර්ම ඇමැතිතුමා වෙනුවෙන් පිළිතුරු දෙනවා. එතුමා අහලා තියෙන්නේ බඹර පැණි ගැන ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවට වාර්ෂිකව අවශ්‍ය බඹර පැණි ප්‍රමාණය කොපමණද කියලා අහනවා. බඹර පැණි සඳහා විශේෂිත වෙළඳ පොලක් නොමැති බැවින් අවශ්‍යතාව සංඛ්‍යාත්මකව දැක්විය නොහැක. එම ප්‍රමාණයෙන් රට තුළ නිපදවන ප්‍රතිශතය කොපමණද කියලා අහනවා. පිළිතුර පළවෙනි එකෙන්ම සඳහන් වෙනවා. ආනයනය කරන ප්‍රමාණය කොපමණද යන්න සභාවට දන්වන්නද කියලා අහනවා. ආනයනය කරෙන්නේ නැහැ. රටට අවශ්‍ය බඹර පැණි ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට කටයුතු කරන්නේද කියලා අහනවා. නැත. එසේනම් ඒ සඳහා ඇති වැඩපිළිවෙල කුමක්ද අදාළ නොවේ. නොයසේ නම් ඒ මන්ද කියලා අහනවා. බඹරුන් අධික විෂ සහිත සත්ව කොට්ටාසයක් බැමින් බඹර ජනපද නඩත්තු කිරීම අනතුරුදායක වේ. ඒ හේතුවෙන් ගෘහස්ත නිෂ්පාදනය දිරිමත් නොකරේ.
කරු කතානායකතුමනි මේ සමහර අවස්ථාවේදී මේ බඹර පැණි ප්‍රයෝජනයට ගන්නවා. නමුත් මට අතුරු ප්‍රශ්න අහන්න තියෙන කෘෂිකර්ම ඇමතිතුමාගේ නිසා මම ඒක මේ අවස්ථාවේ පරණගෙන නැහැ.
ගරු බිමල් රත්නායක මහතා
ගරු අනුන් පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා
බඹරු ගැන අහන්න ඕන නම් ජයවික්‍රම පෙරේරා ඇමතිතුමා ඉන්නවා පිළිතුරු දෙන්න.
ප්‍රශ්නාංක තුර ගරු ඉෂාක් රහමන් මහතාගේ හදන ප්‍රශ්නය කවුද ප්‍රශ්නය අසන්නේ? ප්‍රශ්නාංක 4 බන්දුල ගුණවර්ධන මහත්මයාගේ ප්‍රශ්නය අසනවාද?
අහනවා.
දිනේෂ් මහත්මයා අසනවා. සභාගත කරන ප්‍රශ්නාංක 5 බිමල රත්නායක මහතාගේ ප්‍රශ්න අසනවාද? ගලප්පති මහත්මයා අසනවා.
සභාගත කරනවා.
ඒ සභාගත කරන නිර්වචන මහත්තුමා අංක 7 සුනිල් හඳුනිත් මහත්මයාගේ ප්‍රශ්න අසනවාද? පුසා කවුද අහන්නේ?
බාගත කරනවා.
ගලප්පති මහත්මයා.
බාගත කරනවා.
සභාගත කරනවා.
සභාගත කරනවා. හරි හරි. කියන්න.
අංක 8 මරිකා මහත්මයාගේ ප්‍රශ්නය බුද්ධික මහත්මයා අසනවා. එස්බී මහත්මයා සභාගත කරනවා. අංක 9 විදුරු වික්‍රමනායක මහතාගේ ප්‍රශ්නය
බරු නියෝජ්‍ය කතානායකතුමනි වාහනෝ
සභාගත කරනවා.
ජෝන්සන් එම්මර්ට් සභාගත කරනවා. අංක
12 බිමල් රත්නායක මැතිතුමාගේ ප්‍රශ්න
මානෝ
කලාපති මැතිතුමා අසනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සභාගත කරන
නියෝජ්‍ය මැතිතුමා සභාගත කරන අංක 15 බිමල් රත්නායක මැතිතුමාගේ ප්‍රශ්නය
මානෝ
බල්දාන්ස
කම්කරු වෘත්තීය සමිති පිළිබඳ නියෝජ්‍ය මැතිතුමා සභාගත කරන හොඳයි 23 2 යටතේ අසන ලද ප්‍රශ්නයට ගරු සාගර රත්නායක මැතිතුමා විසින් පිළිතුරු දෙන අවස්ථාව මේ සඳහා කෙටි වේලාවකින් උතුමා පිළිතුරු දෙයි කියලා අපේක්ෂා කරනවා.
ඔජ කතානායකතුමනි එහි පළවෙනි කොටසට රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා පිළිතුරු
දෙනවා. ගරු රුවන් විජේවර්ධන මහතුමා 23 2 යටතේ පළවෙනි කොටසට පිළිතුරු
ප්‍රශ්න අංක 1 ඔව් එම ආබාධක රණුයන්ගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන සැලසී නොතිබුණු බැවින් 1981 සන්නද්ධ හමුදා විශ්‍රාම වැටුපා පාර්ශ්වෝත්තික ව්‍යවස්ථා සංග්‍රහයේ අදාළ වගන්ති සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු කරමින් ඉටු කරමින් පවතී 2017 පෙබරවාරි මාස සිට අදාළ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා කටයුතු සිදු කරනු ලැබේ
ගරු සාගර රත්නායක මැතිතුමා
නායකතුමනි කොටුව දුම්රිය පොළාසල තිබ්බ ඒ ආබාධිත රණවිරුවන්ගේ ඒ උද්ඝෝෂණය මේ 7 වෙනි දින උදෑසන ඒක ජනාධිපති මන්දිරය ජනාධිපති කාර්යාලය අසලට ඇවිල්ලා තිබ්බා ඒ අවස්ථාවේදී ඒ රණවිරුවන්ට අනතුරුව අමතරව තව බාහිර පුද්ගලිනුත් ඉඳලා තියෙනවා මේ කණ්ඩායමක් ඒ අවස්ථාවේදී ජනාධිපති ලේකම්තුමාගේ මැදිහත් වීමෙන් ජනාධිපති කාර්යාලය ඇතුළට 5 දෙනෙක් ආරාධනා කළා තිබ්බා පොලිසියත් උදව් කළා තිබ්බා එක නිලධාරියෙක් ඒ විශ්‍රාමික නිලධාරියෙක් ඉඳලා තිබ්බේ නුගේගොඩ ප්‍රදේශයේ ඉක්මනින් ඒ නිලධාරියාවත් ඒ කාර්යාලය ඇතුළට ගේන්න පොලිසිය කටයුතු කළා උදව් කළා තිබ්බා සාකච්ඡාව අවසානයේ මේ කටයුතු ඇමතුමා ඒ සාකච්ඡාවේ ප්‍රතිඵල ගැන කිව්වා මේක සාර්ථකයි කියලා ඒ ඇතුලේ හිටපු එක නිලධාරියෙක් අර පිටත උද්ඝෝෂණ කරන කණ්ඩායමට දැනුම් දීලා තිබ්බා කෝපරල් වසන්ත කියන නිලධාරියා ඒ දීපු පණිවිඩේ එතන හිටපු අයටත් ඒ දුරකථන ඇමතුම ලබාගත්තු කෙනා ඒ පණිවිඩේ අපේ හාඳුන්නේ කියලා තව එතන හිටපු ස්වාමින් වහන්සේලා ඇතුළු බාහිර පුද්ගලින්ට දැනුම් දීලා තිබ. දැන් මේ ප්‍රශ්නේ විසඳුණාට පස්සේ තමයි මේ කලහකාරී තත්ත්වය ඇති වුනේ. ඒ කලහකාරී තත්ත්වය ඇති වෙච්ච වෙලාවේ තමයි පොලිසියටත් කටයුතු කරන්න සිද්ධ වුනේ. ඒ පොලිසිය කටයුතු කරපු ආකාරය ගැන මම පරීක්ෂණයක් ඉල්ලුවා අපේ අමාත්‍යාංශ ලේකම්තුමාට මම දැනුම් දුන්නා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන්න ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගෙන් සමන්විත ආරක්ෂක ලේකම්තුමා නියෝජනය කරමින් ආරක්ෂකාංශය නියෝජනය කරන හමුදා නිලධාරියෙකුත් ඇතුළුව අමාත්‍යාංශ නිලධාරියෙක් එක්ක කියලා. ඒ කමිටුවේ වාර්තා වෙනකම් මම බලන් ඉන්නවා. ඒක බ්‍රහස්පතින්දා බලාපොරොත්තු හිටියේ නමුත් එක නිලධාරියෙක් අසනීපේ තත්ත්වෙන් ඉන්න නිසා මගෙන් තව දවස් දෙකක් කල් ඉල්ලුවා. අද ඒ වාර්තාව මම බලාපොරොත්තු වෙනවා. ඊන් පස්සේ මට ඒකේ අඩංගු කරුණු ගැන කතා කරන්න පුළුවන්. ඊට අමතරව පොලිස්පතිතුමා අභ්‍යන්තර පරීක්ෂණිකුත් පවත්වනවා මෙතන විනය කඩකිරීමක් ඒ කටයුතු සිද්ධ වුණාද කියලා. මීට අමතරව සාමාන්‍ය නීති යටතේ අපි විමර්ශන කරගෙන යනවා. මේ හැම අවස්ථාවකදීම වැරදි කරපු අය ගැන අපි කටයුතු කරනවා කියන විශ්වාසය මම දෙනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ නීතියක් තියෙන්න ඕනේ. ඒ නීතිය කාටත් පොදුයි. ඒක හැමෝටම පොදුයි. ඒක එක ආයකට එක නීතියකුයි මම මේක කරා කියලා මේ නීතියයි මම මන්ත්‍රීවරයෙක් කියලා මට වෙන නීතියකුයි එහෙම බෑ. ඒක හැමෝටම පොදු නීතියක් තියෙන්න ඕනේ. ඒ නීතියට අපි හැමෝම ගරු කරන්න ඕනේ. මේක දේශපාලන වාසිවලට අපි හරවලා රටේ ජනතාවට අපිට වද දෙන්නත් බෑ නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් මෙතන බාහිර පුද්ගලයෝ කටයුතු කළා මේ තත්ත්වය ඇති කළා තියෙන්නේ විසඳිච්ච ප්‍රශ්නයක් විසඳුණාට පස්සේ මේ තත්ත්වය ඇති කළා තියෙන්නේ ඒක ගැන මම ගොඩාක් කනගාටු වෙනවා. ඒ තත්ත්වය ඇති වෙලා එතන ඒ නිලධාරීන්ට වෙච්ච ඒ විශ්‍රාමික නිලධාරීන්ට වෙච්ච කරදරය ගැන නමුත් අපි දැක්ක ඒ රූපවාහිනී චිත්‍රපට ඒ ප්‍රවෘත්ති බලනකොට බාහිර පුද්ගලයෝ බොහෝ දෙනා හිටියා. ඒ වගේම මම දැක්කා පොලිසිය මට පරීක්ෂණ වලින් පසු නෙවෙයි නියෝජ කතානායකතුමනි මම දැක්ක පොලිසිය අවම බලය පාවිච්චි කරනවා එතන. ඒ කඳුළු ගෑස් ප්‍රහාරය තුවක්කු ඒ කඳුළු ගෑස් තුවක්කුවෙන් නෙවෙයි පත්තු කරේ ඒ කැනිස්තරේ හැමිට පහලට තල්ලු කරේ. ඒ අවස්ථාවේදී ඇත්තටම නියෝජ කතානායකතුමනි ඔබතුමාත් දන්නවා ජනාධිපති කාර්යාලය කියන්නේ අධිආරක්ෂිත ප්‍රදේශයක්. එතනට මට ආරාධනාවක් ලැබුණොත් තමයි මමත් ඇමතිවරයෙක් හැටියට යන්නේ. නැත්නම් මම වෙලාවක් ඉල්ලලා ඒ වෙලාව ලැබිලා ඒ අවස්ථරේ ලැබුණම තමයි මම යන්නේ. මමත් එතනට කඩාගෙන යන්නේ නැහැ කවදාවත්. ඉතින් එතෙන්ට යන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙන් බාහිරව කටයුතු සිද්ධ වෙද්දී එතන හිටපු නිලධාරීන්ට කටයුතු කරන්න වුණා. අතිගරු ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ ඉඳලා එතුමා ආයට ආරාධනා කළ තිබෙනවා. එහෙනම් ඊට වඩා වෙනස් තත්ත්වයක්. එතුමා හිටියේ නැහැ. අපිට තිබ්බේ ඒ අවස්ථාවේදී ඒ ස්ථානේ එතුමා ඒ ආරක්ෂක කලාපේ ආරක්ෂා කරන්න.
ඔව් දිනේෂ් මහත්තයාගේ ප්‍රශ්නෙට තමයි මේ පිළිතුරු ලැබුණේ. Dinesh, you have to request for the mic if you wish to add something.
Thank you. ගරු පරීක්ෂණ ඇමතුමා පරීක්ෂණයක් පවත්වාගෙන යන බවත් ඒ පිළිබඳ ඉක්මනින් වාර්තා කරන බවත් සභාවට දැනුම් දුන්නා. ඇමතුමා කිව්වා කලහකාරී නැත්නම් කලබලකාරී තත්ත්වයක් ඇති කරා කියලා. මම හිතන්නේ කලබලකාරී තත්ත්වයක් කියන වචනේ සාධාරණ නැහැ.
මොකද මේක
කලබලයක් ඇති වෙන්නේ නැහැ. කවුරු හරි කට්ටියක් කලබලයක් කරේ නැත්තම්
ඒක දැන් ඇමතුමා
ඒ නිසා මම ඇමතුමාට අවධානය ගෙනෙන්න දෙවෙනි කාරණේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා මම හිටියානම් මෙහෙම දෙයක් වෙන්න දෙන්නේ නැහැ. එතකොට මම මගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ කාරණා තුනක්. මේ ආබාධිත රණවිරෝ මේ අයට වෝටර් කැනන්ස් පාවිච්චි කරා. ඒ කියන්නේ වෝටර් කැනන්ස් ගෙනල්ලා තියාගත්තා. නැත්නම් වෝටර් කැනන්ස් එතන ආයි කළා නැහැ. අපි දන්නවනේ එතනින් යන එනවනේ. දෙක රබර් බුලට්ස්. ඔකේ you could have fired rubber bullets, that is a different thing, you are ready to fire at any moment rubber bullets. එතකොට tear gas you have to be prepared to fire, it's not available automatically, you have to, some officer has to call the okay. Officers have to be called and given an order to fire. ඒක නිසා මම මේ කවටවත් පුද්ගලයන්ගේ නම් කියන්නේ පරීක්ෂණය සාධාරණීය කළා. මේ වගේ දෙයක් අපේ රටේ විශේෂයෙන් ආබාධිත රණවිරුවන්ට දෙක එතනට පැමිණෙන හෝ එතනට ඉඩ දෙන ප්‍රමාණයට එන අයට සිදු නොවිය යුතුයි. වැරද්ද නම් වැරද්ද. ඒ වැරද්දට යම්කිසි දඬුවමක් තිබිය යුතුයි කියන එකයි අපි කියන්නේ. මොකද විශේෂයෙන් ජනාධිපතිතුමා මම හිටියනම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා බරපතල වගකීමක් ඇති ප්‍රකාශයක් කරලා තියෙනවා.
ඕකේ ගරු ඇමතුමා ඔබතුමා පැහැදිලි විස්තරයක් කරා. මේකට පරීක්ෂණයක් වෙනවා කියලා පොලිස් ප්‍රතිතුමාගේ මාර්ගයෙන් පරීක්ෂණයක් සිද්ධ වෙනවා ඔබතුමාගේ අමාත්‍යංශ ඔබතුමාගේ උපදෙස් මත. එනිසා ඒ වාර්තාව ඔබතුමා පාර්ලිමේන්තුවට ලබා දෙනවා කියලා.
ඒ දෙකම මම ඒක සභාගත කරනවා. ඒ වගේම මෙතුමා අවසානයේ මොන හරි ගිනි තියලා නතර කරේ නැත්නම් එතුමා සතුටු නැහැ. ඉතින් ඒක අදත් කරා. නමුත් මම පැහැදිලිව කිව්වා මෙතන ඒ තත්ත්වය ඇති වුණේ ඒ ප්‍රශ්නය විසඳුනාට පස්සේ ඒ ආබාධිත රණවිරුවන් විසින් නෙවෙයි ආපු බාහිර පුද්ගලයන් විසින් ස්වාමින් වහන්සේලා කීප නමකුත් එතන හිටියා රයි ඒ සියලුම දෙනා.
ගරු විපක්ෂයේ රාජකාරී the order please. Vipak honorable prime minister is on
to Kumani.
Oh
සාමාන්‍යයෙන් ජනාධිපති කාර්යාලයයි අගමැති කාර්යාලයයි ඉදිරිපිට යම්කිසි පෙළපාලියක් තිබෙනවා නම් ඔය වෝටර් කැනන්සු ගෙනත් තියෙනවා. මම දන්නවා අපි මේ මහින්ද රාජපක්ෂ ජනාධිපති හැටියෙදි ජනාධිපති කාර්යාල ළඟට ගියාම වෝටර් කැනන් ගෙනල්ලා තිබුණා. අරලියාගමදී අපි මේ දැන් එකකටවත් යන්නේ නැතුව අර එක කොනක ගිහින් සරත් ෆොන්සේකව නිදහස් කරලා කියලා කයකට වෝටර් කැනන් නෙමෙයි මන් දන්න මොනවද කියනවා කියලා.
හොඳයි. මද දැන් මේක විවාදයක් බවට පත් කරගන්න බෑ. මන්ත්‍රීවරයා නැගිටලා 23-2 යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. ගරු ඇමතුමා ඒකට පිළිතුරු ලබා දුන්නා. No, I think we are
ගන්නකොට කවුරුත් කට ඇරියේ නැහැ මෙතනින් මේ අද මේ කඳුළු හලන අය දැන්
නිශ්ශබ්ද වෙන්නේ 23 to MP asked for a question and you answered categorically. දැන් මෙතන සාගර ඇමතුමා මේ එතුමාගේ දක්ෂතාව විපක්ෂ මන්ත්‍රීරෙක් හැට ප්‍රශ්න අහන්න ඔබතුමා අතිදක්ෂ වෙනුනේ ඒකට හරි පැහැදිලි උත්තරයක් දෙන්න. ඒක නිසා ඒක එතුමාට තියෙන අයිතිය ප්‍රශ්න අහන්න ඔබතුමා
මේක දුන්නා.
හරි.
මටත්